කතානායක වර විසින් කරන ලබ නිවේදන. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 සැප්තැම්බර් මාස 9 දින ගරු කතානායකතුමා විසින් විසර්ජන සංශෝධන නැමැති 50 කෙටුම්පතෙහි සහතිකයද 2022 සැප්තැම්බර් 16 වන දින කාර්මික ආරවුල් සංශෝධන කම්කරුවන්ගේ ආරක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන සංශෝධන සහ කාර්මික ආරවුල් සංශෝධන යන 50 කෙටුම්පත්වල සහතිකද සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 140 ප්‍රකාරව 9 පාර්ලිමේන්තුවේ 3 සභා වාරයේ 2022/9/20 වන දින සිට සේවය කිරීම පිණිස මතු සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට මා විසින් නම් කර තිබෙන බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙනි. ගරු එලු කුමාර් මැතිතුමා, ගරු මහින්ත දිසානායක මැතිතුමා, ගරු ඉම්රාන් මහරුප් මැතිතුමා, ගරු හර්ෂණ රාජකර්ණ මැතිතුමා, ගරු රෝහිණි කුමාරී විජේරත්න මැතිනිය, ගරු හේසා විතානගි මැතිතුමා, ගරු කෝකිලා ගුණවර්ධන මැතිනිය, ගරු ප්‍රේමනාසි දොළවත්ත මැතිතුමා, ගරු වසන්තයාපා පණ්ඩාර මැතිතුමා, ගරු සානික්කන් රාසමාණික්කම් මැතිතුමා, ගරු මధుර විතානගි මැතිතුමා, ගරු වීරසමන වීරසිංහ මැතිතුමා, ගරු සමන්පිය හේරත් මැතිතුමා, ගරු ආචාර්ය හරණි අමරසූරිය මැතිනිය. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සේදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2007 අංක 14 දරන ප්‍රමුපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ 3-4 වගන්ති යටතේ HCL ටෙක්නොලොජි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 3 දිනට අංක 2021/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ජූලි 27 දින ඇති අංක 2021/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමයන් රජ්‍ය මුදල් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2018 වර්ෂයේ සඳහා අපදා කල්මනා කරන මධ්‍යස්ථ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂයේ සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කරු අධ්‍යාපන අමාත්‍යතුමා,
2016/2017 වර්ෂ සඳහා උත්තර තාක්ෂණ විශ්වවිද්‍යාල වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,
2020 වර්ෂය සඳහා සාධිපත්‍ය කල්මනා කරන අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස පිළිබඳව අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු දීවර අමාත්‍යතුමා,
2020 වර්ෂය සඳහා ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව දීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා හා ජල සම්පාදන අමාත්‍යතුමා,
2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු කුසිකර්ම අමාත්‍යතුමා සහ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරිශ් කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2020/21 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොස්ට්පේඩ් සමාගයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඉදුලබල හා බලසත්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යසභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා සූර්ය බල සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු වෙළඳ වාණිජ ආරක්ෂක ආරක්ෂක සුරසිදා ගරු අමාත්‍යතුම. ඔව් කිරියල් මහතුමා.
භික්ෂුන් වහන්සේලාත් ඒ වගේම ආගමික ස්ථානවල විදුලි බිල් ගැන අද රටේ ප්‍රශ්නයක් ඇතිවලා තියෙනවා. එතුමා කිව්වා මේ සෝලා පව හයිකර ගන්න කියලා පන්සල්වලට, ඒ කියන්නේ ආගමික ස්ථානවලට. ඔබතුමාලා ආධාරයක් දෙනවද සෝලා පව වලට?
හරි, බොහොම සිතිය ඔබතුමාට.
සෝලා පව ඔබතුමා කිව්වද විදුලි බිල වැඩි නම් සෝලා ආධාරන කියලා ඔබතුමා කිව්වද?
හරි, බොහොම සිතිය ඔබතුමාට.
ප්ලීස් මේක වැදගත් ප්‍රශ්නයක් කරු නියෝජ්‍ය කතා කරද්දී විදුලි බිල ඔබතුමා දන්නවනේ. එතකොට අපේ සෝභිත ස්වාමීන් වහන්සේ මේක මතු කිරුවාම එතුමා කිව්වා සෝලා දාගන්න කියලා. මං අහන්නේ සෝලාවට ආධාරයක් හරි දීර්ඝකාලීන ණය මුදලක් හරි දෙනවද කියලා ඉච්චරයි.
හරි, ඒක ඇමතුමා පාස්ව පැහැදිලි කිරීමක් කරන්න. බොහොම ස්තුතියි ඔබතුමා. කරු වෙළඳ වාණිජ හා ආරක්ෂක සුරසිදා අමාත්‍යතුමා.
කරු නියෝජ්‍ය කතාත්මකතුමනි, 2017 වර්ෂයේ සඳහා සම්පකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ප්‍රසන්ත අලගිවන්න මෙතුමා.
ගරු කතානායකතුමනි, පේරාදෙණිය අංක 252 දෙක දරන ස්ථානයේ පදිංචි ප්‍රියන්ත රාජපක්ෂ මහත්මයාගේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු SBC සානායක මෙතුමා පෙස්සම් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහනුවර බෝවල සුධර්මාමාවත අංක 15/12 බීදරණ ස්ථානයේ පදිංචි දොන් ආනන්ද මුණසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
ගරු අජිත් මානප්පර මහත්මයා පෙස්සම්
පිළිගන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගම්පහ නාරංවල ගලබොඩවත්ත අංක 40 දරණ ස්ථානයේහි පදිංචි PGS KI කුමාරසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න දෙදෙනා නියපත්‍රයේ. ගරු ඉසාක් රහුමාන් මහත්මයා මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිණිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නය ආ පිළිතුර අමාත්‍යාංශයේ නිවාස වැඩසටහන යටතේ සංජියානු ආධාර යටතේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ අනුව අමාත්‍යාංශයේ නිවාස වැඩසටහන යටතේ 2015 වර්ෂයේ සිට මේ දක්වා වතුකරේ ජනතාව සඳහා නිවාස 4258ක් ඉදිකොට අවසන් කර ඇති අතර නිවාස 1461ක් ඉදිකරමින් පවතී. ආ දෙක ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කරන නිවාස වැඩසටහනේ අධීර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර අධීර එක යටතේ නිවාස 3799ක ඉදිකිරීම අවසන් කර ඇත. නිවාස 201ක් මේ වන විට ඉදිකිරීම කටයුතු සිදු කරමින් පවතී. ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවදරේද, කියන්නේ අයන්නේ දෙක පිළිතුර ඉන්දියානු ආධාර යටතේ වන නිවාස වැඩසටහනේ අධීර දෙක යටතේ නව නිවාස 10000ක් වතුකරේ ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට යෝජිතව ඇත. ඉදිරි වර්ෂ සඳහා වතු නිවාස අංශයේ විත නිවාස සංවර්ධන වැයශීර්ෂය අර්ථයේ හිමිවන ප්‍රතිපාදන හා වතුකරේ නිවාස අවශ්‍යතා මත සැලකිල්ලට ගනිමින් නව නිවාස ව්‍යාකෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කරන ලබේ. ආයන්න පිළිතුර අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමා, දැන් පහුගිය යහපාලන රජය කාලයේ අපි වතුකරේ ජනතාවට පර්චස් 7ක ඉඩමක් වෙන් කරලා දුන්නා වත්තේ වැඩ කරන අයට. එතකොට මේ පහුගිය කාලයේ ඒ බලපත්‍ර නැවත වතාවක් එකතු කරලා නැවත වතාවක් ගිය සතියේ විතර මං හිතන්නේ වේලුකුමාර මන්ත්‍රීතුමා ඒකට සාක්ෂි දරાવી අලුත් බලපත්‍රයකුත් නිකුත් කරලා තියෙනවා. මම ඔබතුමාට කියනවා, දැන් ඇත්තටම ගත්තොත් මේ වෙනකොට අවුරුදු 200ක් විතර වෙනවා ලයින් කාමරේ මේ වතුකම් කරුවන්ගේ ජීවිතය ලයින් කාමරයකට සීමා වෙලා. ඒක තුල මේ මිනිස්සු දැඩි මානව හිමිකම් ඒගොල්ලන්ගේ උල්ලංඝනය වෙනවා කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒව දකින නිසා. මම ඔබතුමාගෙන් අහන්නේ, දැන් මේ වතුකරේ තියෙන ගෙවල් වල අර පර්චස් හතක් දීපු එකේ ඒ අයට ඉදි කරගන්න ගෙයක් ඉදි කරගන්නට ණය මුදලක් හෝ මොන හරි සහනාධාරයක් හෝ නැත. අපි දන්නවා රජයෙන්ම මේ තියෙන ගෙවල් ඔක්කොම හදලා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් රටේ තියෙන ආර්ථිකයත් එක්ක ගලපුවාම ඔබතුමා කුවට ඊළඟ අයවැයෙන් වෙන්කරන වැය ශීර්ෂයේ හදනවා කිව්වත් මම හිතන්නේ නැහැ මේ තියෙන සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. මම ඔබතුමාට යෝජනාවක් කරන ගමන්ම මම අහනවා ඒ අයට යම් කිසි ණය මුදලක් හෝ දීර්ඝකාලීනව එහෙම නැත්නම් ඔප්පුව දෙන්න ඒගොල්ලන්ට හැකියාවක් තියනවාද? ඒගොල්ලන්ට සමහර අය ඉන්නවා දැන් මේ වෙනකොට ඉගෙනගෙන දරුවෝ වෙන රස්සාවල් වලට ගිහිල්ලා හැම ඒ දරුවන්ට පුළුවන්කම තියනවා නිවාස හදාගන්න. එවැනි වැඩපිළිවෙලක් සකස් කිරීමේ හැකියාවක් තියනවාද කියලා.
නියෝජ කතා නායකතුමනි මේ තුමි ආපු ප්‍රශ්නේ මේ පිළිබඳව මේ දවස්වල අමාත්‍යාංශ සාකච්ඡා වෙනවා. මොකද මේ සඳහා නාමලේඛන සකස් කරන්නේ වතුවලින්. අදලා තමයි දුන්නම අපි ඒ සඳහා ඉන්දියානු ආධාරකම යටතේ රජයේ ප්‍රතිපාදනය යටතේ ලබා දීම සිදු කරනු ලබන්නේ. මේ සම්බන්ධව නොයෙකුත් ගැටලු මතුවලා තියෙනවා. නමුත් අපි සාකච්ඡා කළ ඔබතුමිය කිව්වා වගේ අපිට සම්පූර්ණ නිවාසිතික හදලා ඉවර කරන්න බැරි වෙයි. නමුත් ලැබෙන ප්‍රතිපාදන තුල ඒ අමාත්‍යාංශවල වෙන් කළා මේක ලබා දෙන්න ඕනි කියන ස්ථාවරේ අපි ඉන්නවා.
ගරු ඇමතුමා මම ඒකෙදි කියන්නේ මෙහෙමයි. දැන් අපි දන්නවා සමහර يعني මේ රජයේ වැවිලි සමාගම් තියෙනවා. ඒ වැවිලි සමාගම් ඇතුලේ තියෙන මේ ලයින් කාමරවල ඉන්න හැමෝම වත්තේ වැඩ කරන්නේ නැහැ. එතකොට ඔය ඉඩම ලබා දීම සහ ගෙවල් හදලා දෙන්නේ වතුකරේ يعني වත්තේ වැඩ කරනවා නම් විතරයි. එහෙම නැති අය තාම ලයින් කාමරේ ජීවත් වෙනවා. මම ඔබතුමාට යෝජනා කරන්නේ දැන් ඇත්තටම කිව්වොත් අපි දන්නවා එතන ඒ පරිසරය දරුවෙකුටවත් කාන්තාවකටවත් කාටවත් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නැහැ කියන එක කවුරු හරි ගිහින් බැලුවොත් හොඳට තේරෙනවා. මම ඔබතුමාට යෝජනා කරන්නේ වතුකරේ ලයින් කාමරේ ඉන්න සියලුම දෙනාට අතෑරලා තියෙන ඉඩම් තියෙනවා. ඒ වගේම නිවාස ඒකකයක් වෙනම සකස් කරගන්නට ඔප්පුවක් ලබා දීලා ඒ අයට ණය සහනාධාරයක් මත හෝ නිවාස හදා දෙන්න හැකියාවක් තියෙනවද කියන එක තමයි මම ඔබතුමාගෙන් යෝජනාව හැටියට කිව්වේ. ඒකෙදි මෙතනදි කියන්න ඕනේ අපි පහුගිය කාලේ ඔප්පුව දුන්නේ අර පර්චස් හතට බලපත්‍රය දුන්නේ වතු කම්කරුවන් ජීවත් වෙන්න සුදුසු තැනක. නමුත් අපි දැක්ක පහුගිය කාලේ ඒ ටික ආපහු එකතු කරගෙන වෙනත් තැන් ආපහු දීලා තිනවා. ඒ තැන් ඒච්චර ජීවත් වෙන්න සුදුසු තත්වයක් නැහැ කියන එකත් මම ඔබතුමාට මතක් කරමින් දෙවෙනි අතුරු ප්‍රශ්නේ වේලු කුමාර මන්ත්‍රීතුමාට යොමු කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, පසුගිය රජයේදී මානුවර දිස්ත්‍රික්කයේ නිවාස අධිකාරිය යටතේ විශේෂ වැඩසටහනක් යොමු කරා වතුකරයේ ජීවත් වෙන ජනතාවට නිවාස ඉදි කිරීම. ඒක තුල නිවාස යෝජනා ක්‍රම 15ක් තුල නිවාස තියෙනවා 800 ගානකට වැඩි. මේ නිවාස ඔක්කොම අර්ධ අවසන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ භාගයකට අදලා තියෙන්නේ. දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ඒ අදපු ඒ තැනින්ම තමයි තියෙන්නේ. දැන් දිරාපත් වෙන්න පටන් අරන් තියෙනවා. දැන් මේ සභාවේදී කීප වතාවක්ම මම මේ ප්‍රශ්නය අදාළ ඇමතිතුමාගෙන් අහලා තියෙනවා කීප වතාවක්ම. ඒ වුණාට මේකට අදාළ උත්තරයක් ලැබිලා නැහැ. ඉතින් මම කියන්නේ මේක රජයේ මුදල් ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 අර්ධ වශයෙන් වියදම් කරලා අඩක් නිම කරලා ජීවත් වෙන්න ඒකට පදිංචි වෙන්න බැරි තත්ත්වයේ දීර්ඝ කාලයක් මේ රජේ පටන් ගත්ත අද වෙනකන් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ ඒ අවධානය යොමු කරලා ඒකට සෙනික මේ විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද කියන එක.
අර නියෝජ කතානායකතුමනි, මං හිතන්නේ ඔබතුමා කීප කාරණාව මේක වතු වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි, පොදුවේ රට පුරාම ඇති වෙලා තියෙන තත්ත්වයක්. මුදල් වල කොටස් වශයෙන් වාරික ගෙවලා ඉතුරු ටික ගෙවා ගන්න පෞද්ගල කාලයේ මුදල් එක රාශි නැතුව මේ ලබා දීපු වෙව්වා. ඒත් එක්ක මේ ගැටලුවන්පත් වෙලා තියෙනවා ගරු නියෝජකතා. මේ වෙනකොට නිවාස අමාත්‍යාංශයෙන් මේ මුදල් එකව කරගෙන ඒ අයගේ ලබා දෙන්න අපි වැඩපිළිවෙලක් හදාගෙන යනවා. මාත් හිතනවා බාගට කරලා ඒ අයටත් නෑ රජයේ මුදලුත් නාස්ති වෙලා තියෙනවා. ඒ නිසා ඒක අවසන් කරන්න ඕනි කියන එක වතු වල විතර නෙමෙයි මුළු රටේම මේ වැඩපිළිවෙලට යම් වැඩපිළිවෙලක් දියත් කරන්න ඕනි කියලා මම කියනවා.
බොහොම සිතේ ඔබතුමා. මොකද ගරුවන්තුමා?
එතුමා පැහැදිලි කරපු එකේ කාරණේ මැදිහත් වෙන අවසරය ඉල්ලන්නේ 32 ගරු එමෙතුමා මේ වැදගත් කාරණයක් තමයි ගරුවන්තුමා. මේ වතු නිවාස මේ වතු වල තියෙන මහ විශාල ඉඩම් හරහා ඒවා සමහර දැන් සංවර්ධනය වෙන්නේ නැහැ, ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අඩුම වශයෙන් ඔබට පුළුවන් ද ඇත්තටම අපිට අඬුවක් කරගෙන මැදිහත් වෙන්න පුළුවන් නම් වගා නොකරන හඳුනාගත්ත ඉඩම් පර්චස් 7ක ඉඩම් ප්‍රමාණයක් යම් කිසි බලපත්‍ර ක්‍රමයක ලබා දුන්නොත් කරවමතුවා එක ගෙදරක ඉන්නවා පවුල් 6-7. ඒ නිසා තමයි මහා බරපතල ප්‍රශ්නෙදී මේක අපේ මන්ත්‍රීතුමිය කිව්වා. ඒතොර ඔවුන්ගේ දෛනික රැකියාව වත්තේ හෝ පිට කරනවා. ඒ ආදායම උපාදිනේ කරගෙන ඔවුන් කුකුල් කූඩක වගේ දෙනක තමයි දැන්ටත් ඉන්නේ. ඒ වගේ හරි තැනක් හදාගාර ගන්නවා. එතකොට ඔවුන්ට යම් සහනයක් තිය ආණ්ඩුවලත් යම් එක පැත්තකින් යම් පිළිගැනීමක් එයි. ඒ ඉඩම් කට්ටි ටිකක් බෙදලා දුන්නොත් ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික වියදමෙන් ගේ හදා ගන්න පුළුවන් තැනකට එයි. රජයේ උදව් කරයි, මන්ත්‍රීවරුත් උදව් කරයි. එන්න ඒ පිළිබඳව අවධානය යොමු කරා නම් හොඳයි කරු එමුතුවා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, කරු ජනාධිපතිතුමා මුදල් සංශෝධන පනත වේලාවේ පැහැදිලිවම කිව්වා මේ සියලු දෙනාටම ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළක් රජයක් හැටියට ක්‍රියාත්මක කරනවා කියලා. ඒ සඳහා අපි මැදිහත් වීමක් වෙනකොට වෙලා තියෙනවා. ඒක ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලගේ යෝජනා ඊළඟ ප්‍රදේශකාරක සභාවටත් ඉදිරිපත් කළා කටයුතු කරන්න සූදානම් වෙනවා.
පවන් සිටගරුව මෙතන ප්‍රශ්නාංක 3 ගරු අජිත් මානාපිරම් මැතිතුමා විදුලි බලහා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමේ.
අහනවා.
ගරු කතානායකතුමනි, ආ1 පිළිතුර ඔව්. නමුත් එය 30ක් නොව 70%කි. දෙකවෙනි ප්‍රශ්නයට පිළිතුර එකතුව ව්‍යාපෘති සංඛ්‍යාව 321යි, ධාරිතාවය මෙගාවොට් 1470යි. ප්‍රශ්නාංක 3 එම ව්‍යාපෘතිවල විස්තර ජලවිදුලි ව්‍යාපෘති සංඛ්‍යාව 214යි, මෙගාවොට් 429යි, සුළං බල ව්‍යාපෘති 18යි, ධාරිතාව මෙගාවොට් 248යි, සූර්ය බල භූමිය මත සවිකරන ලද ව්‍යාපෘති 76යි, ධාරිතාව මෙගාවොට් 120යි, ජෛවස්කන්ධ ව්‍යාපෘති 12යි, මෙගාවොට් 43යි, නාගරික ඝනාපද්‍රව්‍ය ව්‍යාපෘති 1යි, ධාරිතාව මෙගාවොට් 10යි, සූර්ය බල වහලය මත සවිකරපු ව්‍යාපෘති ධාරිතාවය මෙගාවොට් 620යි, එකතුව ව්‍යාපෘති සංඛ්‍යාව 321යි, ධාරිතාව මෙගාවොට් 1470යි. ආ1 ඔව්. ආ2 ලංකා විදුලි බල පනතේ පැවති ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් 2015 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන අනුමැතිය තරංගකාරී මිල ගණන් යටතේ තෝරාගනු ලැබූ ව්‍යාපෘති යෝජකයන් වෙත පමණක් ලබා දීම සිදු කළ බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක වීම අඩපණ වී තිබු නමුත් 2022 අංක 16 දරන විදුලි බල සංශෝධන පනත මගින් එම ගැටලු निराකරණය වී ඇත. විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් නොකිරීම, විදුලිය අභිප්‍රාය ලිපි නිකුත් නොකිරීම මතර ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති සඳහා එම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා මේ වන විට අවශ්‍ය පියවරගෙන ඇත. මීට අමතරව මෙගාවොට් 50ට වැඩි ධාරිතාවකින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය මත ව්‍යාපෘති යෝජනා කැඳවීමක් සිදු කළ අතර එම ව්‍යාපෘති අවශ්‍ය අනුමැතියන් ලබා ගැනීම මේ වන විටත් සිදු කරමින් පවතී ඈ පැන අදාළ නොවේ.
පළවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සෞභාග්‍ය දැක්ම අවුරුදු 5 ඉදිරි ආණ්ඩුව ඉදිරි වැඩසටහන යටතේ තියෙනවා. ඉදිරි වසර 5 තුළ නිවාස කාර්යාල සහ කර්මාන්ත වහල මත සවිකරන ලද සූර්ය කෝෂ පද්ධති සවිකරනවා කියලා. එතකොට ඒ අනුව බැලුවත් මේ පාර්ලිමේන්තුවේදී හැ බැලුවත් ගරු ඇමතුමා ලක්ෂ 60ක් විතර මාසෙකට ලයිට් බිලක් ගෙවනවා. එතකොට අපිට ආහාරය ඕන තරම් අර තුන්වෙනි ගේට්ටුවේදී හැ බැලුවත් පිටිපස ගේට්ටුවේදී හැ බැලුවොත් ඕන තරම් ඉඩ තියෙනවා මේකේ ආකිටෙක්චරල් වියු එකට වෙනසක් නොවන විදිහට සූර්ය බල ශක්තිය හයි කරන්න. පහුගිය යහපාලන කාලෙත් මේකට යම් වැඩපිළිවෙලක් ගිහිල්ලා මගදී නතර වෙලා තියෙනවා. මම ඔබතුමාට අවධානය යොමු කරනවා, අපි ඉස්සෙල්ලාම ආදර්ශයක් වශයෙන් මේ පාර්ලිමේන්තුවේ ලක්ෂ 60 බිල අපි කියන්නේ මාස ගානේ ගෙවන්නේ කොහොමද ලක්ෂ 60ක බිලක් ඉදිරි බල මණ්ඩලයේ අය කරගන්නවා. ඒක එක. ඒතකොට ඒ ගැන අවධානය යොමු කරනකම් මේ පාර්ලිමේන්තුවේ සූර්ය බල වැඩසටහන කරන්න කියන එක වගේම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා 9 වෙනි ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය සිටීමෙන් ලබා දීමද ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂාකට සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය කියලා. ඒතකොට අද වෙනකොට ගොඩක් ස්වාමීන් වහන්සේලා කතා කරනවා විදුලි බිල ගෙවා ගන්න විදිහක් නැහැ. එකට 100%ක් විතර විදුලි බිල වැඩි වෙලා තියෙනවා කියලා. ඒ වගේම මම හිතනවා සමහර අය කියන පිරිත් දාන්න විදිහක් නැහැ. ලක්ෂ 2ක් තිබිච්ච බිල දැන් හයක් වෙලා තියෙනවා කරගන්න විදියක් නැහැ දායකයන්ට හයියකුත් නැහැ මේ ආර්ථික ක්‍රමයේ අර ටික ලොකු ප්‍රශ්න ගණනාවක් පන්සල් වලින් එනවා ඒක රජයේ වගකීමක් තියෙනවා මේ බුද්ධ ධර්ම සුරක්ෂිත කර ගැනීම කියන එකත් වගකීමක් තියෙනවා ඒ තුල ඇත්තටම එදා මට මතකයි සූර්ය බල සංග්‍රාමයේ තුල පන්සල් වලට සූර්ය කෝෂ ලබා දීලා ඒ වැඩසටහන ක්‍රියාත්මක වුණා දැන් මම කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය සහනාධාර බෙදන ආයතනයක් වෙන්න ඕනේ කියන එක එකනේ ලංකා විදුලි බල මණ්ඩලය නැතුව රජය මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ ලංකා විදුලි බල මණ්ඩලය සහනාධාර බෙදන ආයතනයක් වෙන්න ඕනේ නැහැ ඒක වෙනත් ආයතනයක් නමුත් ඒ සඳහා යම් එක කැපකරු දායක ක්‍රමයක් හෝ මොන හරි වැඩපිළිවෙලක් අරගෙන මේ පන්සල් සඳහා සූර්ය බල ශක්තිය සූර්ය කෝෂ ලබා දීමේ වැඩපිළිවෙලක් අඩු ගන්න මම හිතනවා මේ අමාරු වැටිච්ච පන්සල් 500ක් ඇති ලංකාවේ නේ හැම පන්සලකම මේ ප්‍රශ්නය ලොකු ලයිට් බිලවල නැහැ අන්න ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් තියෙනවද
අර නියෝජ්‍ය කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා අජිත් මානප්පෙරුම මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වශයෙන් උත් එතුමා මේ පිළිබඳ අවබෝධයක් තියෙන මන්ත්‍රීවරයෙක් හැටියට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම පිළිබඳව විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තුව ගත්තම නියෝජ්‍ය කතානායකතුමනි අපි විශේෂයෙන්ම මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි මේ වන විට රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවකම වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වෙලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තම සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ලංකාවේ සියලුම රෝහල් වල තිබෙන වහලය මත සූර්ය පැලන සවිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ආරම්භයක් ලබා දීලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා මේ වසර වෙන විට ඒ කටයුතු අවසන් කරන්න. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමත් අධ්‍යාපන අමාත්‍යාංශයට ද තියෙන සියලුම රජයේ පාසල් සහ පළාත් සභා යටතේ තියෙන සියලුම ගොඩනැගිලි මේ වන විට සූර්ය පැනල භාවිතා කරලා ඒ තමන්ගේ තියෙන විදුලි පරිභෝජනය කළමනාකරණය කර ගැනීම සහ ජාතික විදුලි බල පද්ධතියට ඒ තියෙන බර අඩු කිරීම සඳහා ප්‍රයත්නයක් යොදමින් තියෙනවා. ඒ නිසා මමත් විශ්වාස කරනවා පාර්ලිමේන්තුවත් හැටියට අපි ලක්ෂ 60ක් ආයෝජනය කරනවා නම් හැම මාසෙකම වියදමක් හැටියට ඒ මුදල ආයෝජනය කරලා අපිට ගෙවීමේ පදනම් මත සූර්ය පැනල සවිකර ගැනීමේ හැකියාව තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය අපිට ලබා ගන්න පුළුවන්. නමුත් අපිට මූල්‍යමය පැත්තෙන් අපිට ලබා දෙන්න හැම වැඩපිළිවෙලක් නැහැ විදුලි මණ්ඩලයේ පැත්තෙන්. ඒ වගේම ඔබතුමා මතු කරපු අනිකුත් කාරණාව විශේෂයෙන්ම විහාරස්ථාන සහ අනිකුත් ආගමික සිද්ධාස්ථාන. මේ සියලු දේ සඳහා පසුගිය කාලේ ඔබතුමන්ලගේ ආණ්ඩුව කාලෙත් ගම්පෙරළිය ඇතුළු විවිධ ව්‍යාපෘති යටතේ මෙමෙනි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ආවා. ඒ තුලින් යම් යම් ආගමික සිද්ධාස්ථාන ප්‍රමාණයක් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේ වන විට ආරම්භ වෙලා තියෙනවා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මගින් දල සලහප්‍රම ඇමතුමත් අමාත්‍යවරයා හැටියට කටයුතු කරන වෙලාවේ ඉන්දියානු රජයෙන් ලැබිච්ච ආධාර ක්‍රමයක් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආධාර යටතේ අඩු ආදායම් ලාභී පවුල් සහ ආගමික සිද්ධාස්ථානත් ඒ වගේම ෆ්ලෝටිං සෝලා මෙගවොට් 10ක ෆ්ලෝටිං සෝලා යුනිට් දෙකක් සඳහා අපි තෝරා ගැනීම කරලා තියෙනවා මේ වන විටේ ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතිනෝ ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ මේක මේ වැඩි කිරීම තුලින් අපි දන්නවා සියලුම දෙනා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. නමුත් විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් ගත්තම විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කරේ මහජන උපයෝගිතා කොමිසමෙන් 2013 තමයි විදුලි බිල වැඩි වුණේ 2014 විදුලි බිල අඩු වුණා නොරොච්චොලි බලාගාරය එකතු වීමත් එක්ක 14න් පස්සේ විදුලි බිලේ සංශෝධනයක් සිදු වුණේ නැහැ පහුගිය අවුරුදු 8ක පමණ කාලේ. ඒ නිසා තමයි මේ විදුලි බල මණ්ඩලයට දරාගත නොහැකි පාඩුව විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය කණිත්තෙල් සංස්ථාවට පමණක් ගෙවන්න තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් බිලියන 80කට වැඩි ප්‍රමාණයක් මේ වන විට. ඒ වගේම පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සැපයුම් කරුවන්ට ඒ කියන්නේ මිනි හයිඩ්‍රෝස් තියෙන කට්ටියට රූෆ් ටොප් සෝලා තියෙන කට්ටියට අනෙකුත් කරලා තියෙන රිනියුබල් එනර්ජි සප්ලයර්ස්ලට ඒ සැපයුම් කරුවන්ට රුපියල් බිලියන 45කට වැඩි ප්‍රමාණයක් පහුගිය මාස 10 තුල ගෙවීමට තියෙනවා. ඒ නිසා මේ තියෙන ආදායමෙන් ගෙවන්න බැරි හින්දා තමයි ඉල්ලීමක් කරේ විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමෙන් මේක වැඩි කරන්න කියලා. මොකද විදුලි බල මණ්ඩලයට බලයක් නැහැ විදුලි බිල වැඩි කිරීම හෝ අඩු කිරීම. ඒක කළ යුත්තේ ඒක කරන්නේ කොහොමද? ඒකට අනුමැතිය දෙන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඒ අනුව තමයි මහජන උපයෝගිතා කොමිසම පහුගිය කාලේ මාස දෙකක් රැස් වෙලා මේ පිළිබඳ අධ්‍යයනය කරලා විදුලි බල මණ්ඩලයේ ඉල්ලපු සංශෝධන නෙවෙයි දුන්නේ. ඒ සම්පූර්ණ මුදල දුන්නේ නැති වුණත් ඒකෙන් 60ක පමණ මුදලක් දීලා තියෙනවා වැඩි කරන්න කියලා. ඒ අනුව ඔවුන් මේසරේ තීරණය කළා තියෙනවා පහුගිය කාලවල විදුලි බිල සංශෝධන වෙනකොට තීන්දුව කළ තිබුණේ කාණ්ඩ 6ක් තියෙනවා. එතකොට ගෘහස්ත කාණ්ඩ තියෙනවා, රජයේ ගොඩනැගිලි තියෙනවා, රෝහල් වැනි අධ්‍යාපන ආයතන වැනි තැන් තියෙනවා, කර්මාන්ත ශාලා තියෙනවා, ඒ වගේම ආගමික සිද්ධාස්ථාන තියෙනවා. එතකොට මේ කටයුත්තේදී පහුගිය කාලෙදී සහනාධාර දෙනකට ආගමික සිද්ධාස්ථානවලට ඒ සහනාධාරය දුන්නේ අනිත් කාණ්ඩවලට තමයි ඒක අය කර ගැනීම සඳහා යොමු කළ තිබුණේ. ඒ කියන්නේ දැන් ආගමික සිද්ධාස්ථානෙට උපරිම මුදල දීලා තිබුණේ ඒකක 180ට වැඩිය රුපියල් 9.40යි. එතන ඒකක 30ක් දක්වා දීලා තිබුණේ 1.90යි. එතන 1.90ක් අය කරනකට ඒකේ බර දාලා තිබුණේ එක්කෝ ගෘහස්ථ කාණ්ඩෙට, එක්කෝ ව්‍යාපාරික කාණ්ඩෙට, එක්කෝ හෝටල් කාණ්ඩෙට, එක්කෝ අනිකුත් රජයේ ගොඩනැගිලි වලට. ඒක අයින් කළ තමයි ඒ කාණ්ඩය ඇතුලේ සබ්සිඩි එක හදලා තියෙන්නේ. එතන ඒ අනුව ඔබතුමා කිව්වා වගේ අද වෙන විට ඒ වැඩිවීම කරලා තියෙනවා. ඒ වැඩිවීම කරාම අපේ ආගමික සිද්ධාස්ථාන හැටියට විදුලි බල මණ්ඩලයේ 48682ක් 48682ක් සම්බන්ධතා තියෙනවා. මම කියන්නේ ආගමික සිද්ධාස්ථාන නෙමෙයි, මොකද සමහර ආගමික සිද්ධාස්ථාන වලට සම්බන්ධතා දෙක තුනක් තියෙනවා. එතන 48682කින් ඔබතුමා ඔය කියන ප්‍රශ්නෙට මූණ දෙනවා 12586ක්. එතන සාමාන්‍යයෙන් ගත්තොත් ඒකක 30ක් දක්වා, ඒකක 30ක් දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධාස්ථාන ප්‍රමාණය 15195යි. එතරේ 15195ම මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන උපරිම මුදල රුපියල් 330යි මාසෙට. ඒ කියන්නේ ආගමික සිද්ධාස්ථාන 48000න් 15195ක් මේ සංශෝධනයෙන් පස්සෙත් මාසිකව ගෙවන්නේ උපරිම සංඛ්‍යාව රුපියල් 330යි. ආගමික සිද්ධාස්ථාන 11151ක් මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන්නේ රුපියල් 1260යි මේ සංශෝධනයෙන් පස්සේ. ඊට ඉස්සෙල්ලා උන් ගෙව 285ක්. 285 1260 වෙලා තියෙන උපරිම ගාන. ඊළඟ ආගමික සිද්ධාස්ථාන 3852ක් තියෙනවා. ඉස්සර ගෙව්ව 607ක් උපරිම විල දැන් ගෙවනවා මේ සංශෝධනයෙන් පස්සේ රුපියල් 1860ක්. තුන් හතරවෙනි කාණ්ඩය තියෙනවා ඒකක 121යි 180යි අතර ඒ කණ්ඩායම, ඒ කියන්නේ ආගමික සිද්ධාස්ථාන 5897ක් මෙතෙක් කල් ගෙව්ව රුපියල් 1057ක් උපරිම බිල ඒක මේ සංශෝධනයෙන් පස්සේ ගෙවනවා උපරිම බිල හැටියට රුපියල් 3990ක්. ඒ කියන්නේ අපේ ආගමික සිද්ධාස්ථාන 48000න් ආගමික සිද්ධාස්ථාන 36000ක් මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන්නේ මාසිකව උපරිම බිල 3990යි. නමුත් මම පිළිගන්නෝ 12000ක් තියෙනවා ඊට වැඩිය විශාල සංඛ්‍යාවකින් බිල වැඩි වෙච්ච. ඒ පිරිස සඳහා තමයි අපි යෝජනා කරන්නේ කිරියල් මන්ත්‍රීතුමාත් අහපු ප්‍රශ්නය. තමන්ගේ පරිභෝජනයේ කළමනාකරණය කර ගැනීම සඳහා අපිට වෙන විකල්පයක් නැහැ. යන්න වෙනවා මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සඳහා. එනිසා සූර්ය පැනල ඔවුන්ගේ වහලය මත සවි කරගෙන දැන් මම කියන්නේ රුපියල් කිරියලමත හොව අපිට දෙන්න පුළුවන් ද ආධාරයක් කියලා. දැන් විදුලි බල මණ්ඩලයට තාමත් මේකෙන් හම්බෙන්නේ නැහැ මුදල් ටික. මේ සම්පූර්ණ මුදල අපි පියව ගත්තා. එනිසා අපි යෝජනා කරන්නේ දැන් එක්කෙනෙක්ගේ කාගේ හරි බිල තිබුණා නම් රුපියල් 50000ක්. ඒ කියන්නේ හැමදාම රුපියල් 50000ක් කොහොමද ගෙව්වා? ඒ 50000ට ගැලපෙන විදියට ඒ වාරික ක්‍රමයට සූර්ය පැනල අපි ක්‍රමයක් ගන්න පුළුවන් නම් එතකට අවුරුදු 4කින් 5කින් එක ගෙවල ඉවරනවා. එතන ඊළඟ අවුරුදු වලත් සංශෝධනයක් වුණත් එක වෙන්නේ නැහැ. හැබැයි අභියෝගයක් තියෙනවා සූර්ය පැනල ආනයනය කිරීම සඳහා විදේශ විනිමය නොමැතිකම. එතකට විදේශ විනිමය නොමැතිකම නිසා අපි දැන් මේ සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ඉන්දියාවෙන් හෝ චීනෙන් තමයි සූර්ය පැනල ගේන්න වෙන්නේ. ඔවුන්ගේ තියෙන ණය ක්‍රමයක් යටතේ සූර්ය පැනල ලබා ගන්න පුළුවන්ද? ඒ වගේම අපි උපදෙස් දීලා තියෙනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමත් අගමැතිතුමත් බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යතුමා අපෙන් ඉල්ලීමක් කරා. එනවා පසුගිය සතියේ විදුලි බල මණ්ඩලයටත් ලෙකෝ එකටත් සුනිත් බල ශක්ති අධිකාරියටත් තුනට අපි කියලා තියෙනවා. ඒක බාර දුන්න සම්පූර්ණ ව්‍යාපෘතිය ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමාට මේ ආගමික සිද්ධාස්ථාන වලට වැඩපිළිවෙලක් හදලා දෙන්න, සූර්ය පැනල ඇති කරගන්න, ඒ තුලින් තමන්ගේ බිල කළමනාකරණය කරගන්න කියලා. එනිසා මම ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඉල්ලීමක් කරනවා අපි විදුලි බිල කළමනාකරණය කරගත යුතුයි. ඉතාමත්ම අවම මුදලකට ලැබෙනකොට අපි විදුලි බලයේ ඒ කියන්නේ දැන් අපි උත්පාදනය කරනකොට ආගමික සිද්ධාස්ථාන වලට කියලා වෙනත් බලාගාර නැහැ අඩුවෙන් උත්පාදනය කරන. අපිට උත්පාදනය කරන්න තියෙන මේ තියෙන බලාගාර ටිකම තමයි. ඒ නිසා එහෙම යම් සහනාධාරයක් දෙන්න ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය තීරණය කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට විදුලි බල මණ්ඩලයට ඒක දෙන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලයට මහජනතා උපයෝගිතා කොමිසම ලබා දීලා තියෙන නිර්දේශ අනුව අපිට දීලා තියෙන්නේ පහුගිය කාලේ විදුලි බල මණ්ඩලයෙන් ගෙවීම කරපු ආගමික සිද්ධාස්ථානක් තියෙනවා. ආගමික සිද්ධාස්ථාන 148ක් තියෙනවා ලංකාවේ විදුලි බල මණ්ඩලයෙන් හැම මාසෙම විදුලි බිල ගෙවපු. ඒවත් ගෙවන්න එපා කියන එක තමයි මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා තියෙන්නේ. ඒකට කොහෙන් හරි මහා භාණ්ඩාගාරයෙන් හරි කොහෙන් හරි තැනකින් අපිට මුදල් එනවා නම් අපිට ඒ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. නමුත් මම යෝජනා කරන්නේ නම් සූර්ය පැනල ක්‍රමයට යන්න ඕන. ඒ ක්‍රමයට ගිහිල්ලා අපි කරන්න ඕන. ඒ වගේම අපි යම් මේ හදනකට විදුලි බලය අඩුම ලෙස පරිභෝජනය වෙන විදියට අපි සැලසුම් කරන්න ඕන කියන එකත් මේ වෙලාවේ මම යෝජනා කරනවා.
එතකොට ගරු ඇමතිතුමා මේ විශේෂයෙන්ම අවධානය යොමු කරනවා අඩු ආදායම් ලාභී පවුල්වල වහලෙ මත සකස් කරනවා කියන එක මං හිතන්නේ දේශපාලන ස්ලෝගන් එකක් මිසක් ඒක යථාර්ථයක් නෙමෙයි. මොකද අඩු ආදායම් ලාභී අය නෙමෙයි වැඩියෙන් විදුලිය පාවිච්චි කරන්නේ මධ්‍යම පන්ති හා ඉහළ පන්ති අය. මොකද ඒකනයි හිතන්න ඕනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමා අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුව සඳහා සූර්ය පැනල් සවි කිරීම මං හිතන්නේ කඩිනමින් කරන්න ඕනි කියන එක. ගරු ඇමතිතුමා දෙවනි ප්‍රශ්නේ මගෙන් 2016 වෙනකොට අපේ රටේ තිබ්බේ සූර්යකෝෂ මගින් නිවාසවල ලැබුණේ මෙගාවොට් 32ක් වගේ ප්‍රමාණයක්. දැන් වෙනකොට ඔබතුමා කිව්වා 600 ගාණක් මෙගාවොට් ලැබෙනවා කියලා. ඒ කියන්නේ යම් ක්‍රමවේදයක් ඇවිදලා තියෙනවා. හැබැයි මේ රටේ ගෙවල් නිවාස තියෙනවා 160ක් විතර. ඒකෙන් 42000ක් වගේ තමයි සූර්යකෝෂ සවි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු අපි සාමාන්‍යයෙන් ටාගට් කරනවා 110ක්වත් සූර්යකෝෂ සවි වෙන්න ඕනි කියලා. හැබැයි මේ රටේ විදුලි පාරිභෝගික කියන රටේ ජනතාව නිවාස හිමියෝ යම් අතර ලංකාව විදුලි බල මණ්ඩලයේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නැති නිසා අතරමං වෙලා තියෙනවා. මොකද සූර්යකෝෂ කියපු ගමන් බැංකුවෙන් ලෝන් එකක් අරගන්න කම්පැනියක් ඉන්නවා. අපි ඒ කම්පැනියට කියපු ගමන් අපේ ගෙදරට ආවිලා සූර්යකෝෂ හයි කරනවා. හැබැයි විදුලි බල මණ්ඩලයේ ප්‍රමිති ඒගොල්ල බලන්නේ නැහැ. ඒගොල්ල දඩබඩ ගාලා සූර්යකෝෂ ටික හයි කරලා ඊට පස්සේ ඇප්ලිකේෂන් එක දාන විදුලි බල මණ්ඩලයට. ඒතර විදුලි බල මණ්ඩලයේ නිර්ණායක අනුව නෙමෙයි ක්‍රමවේද අනුව නෙමෙයි මේ ඇප්ලිකේෂන් මේවා හයි කරලා තියෙන්නේ. ඒතර අන්තිමට ඉලෙක්ට්‍රිසිටි බෝඩ්ඩේ වල තමයි බණින්නේ. ඉංජිනේරුවෝ මේක කරන්නේ නැහැ. මේකට ඉඩ දෙන්නේ නැහැ. මේකට වෙනම මාෆියා එකක් තියෙනවා කියලා දේශපාලනය කරන කට්ටියයි ගෙවල් වල අයයි ඔක්කොම ඉංජිනේරුවන්ට බලනවා විදුලි බල මණ්ඩලේ. එතන එතකොට ඒක වළක්වීම සඳහා අපි යම් කොන්ත්‍රාත්කරුවෝ ප්‍රමාණයක්. ඒ කියන්නේ මුදල් අපිට මට මතකයි පහුගිය කාලෙත් ඩොලර් මිලියන 75ක් වගේ ආසියානු සංවර්ධන බැංකුවෙන් දුන්නා වහලේ මත සූර්යකෝෂ සවි කිරීමේ වැඩපිළිවෙළ සඳහා. තවත් ඒකේ තමයි මම හිතනවා යම් ප්‍රමාණයක් තමයි ඉතුරුවක් තියෙනවා ලබා ගන්න. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව මේ වහලේ නිවාසවල වහලේ මත සූර්යකෝෂ සවි කිරීමට සඳහා තවත් මුදල් දීමට අලුතෙනුත් දීමට බලාපොරොත්තු වෙනවා. ඒත් මේවත් ප්‍රයෝගික කරගෙන විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන් ටිකක් රෙජිස්ටර් කරගෙන ඒ කියන්නේ ඒ සූර්යකෝෂ කරන අය රෙජිස්ටර් කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම එකනේ ඒගොල්ලන්ට සූර්යකෝෂයි කරන දැනුම තිබුණා ලංකා විදුලි බල මණ්ඩලයේ නිර්ණායක සඳහා කටයුතු කිරීමේ දැනුම නැහැ. ඒකයි ගොඩක් වෙලාට සූර්යකෝෂ සවි කරන්න අතරමං වෙන්නේ. ඒ සඳහා යම් පුහුණු වැඩසටහනක් ඒ අය සඳහා කරනවා වගේ කරලා ඒ වගේම ආයි ප්‍රශ්නයක් එනවා. ට්‍රාන්ස්ෆෝමරයක් තියෙන තැනක තියෙන්න ඕනේ සීමා සහිත ප්‍රමාණයක් තමයි විදුලි කෝෂ සූර්යකෝෂ සවි කරන්න පුළුවන්. මොකද දවල් කාලේ ඒ ප්‍රදේශයේ පාරිභෝජනයට සමාන ප්‍රමාණයක් තමයි විදුලි කෝෂ සවි කරන්න පුළුවන්. ඒතොර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරු සහ විදුලි අධිකාරිවරුන්ගේ සහය අරගෙන එක එක ට්‍රාන්ස්ෆෝමරයට දෙන්න පුළුවන් කැපැසිටි එක මොකද්ද කියන එක නිර්ණය කරලා මම කියන්නේ ඒ ඩිපෝව හරහා දෙන්න වෙනවා නිවාස හිමියන්ට. ඒ වගේ වැඩපිළිවෙලක් තාම සකස් වෙලා නැහැ. ඒකනත් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් වෙනවද ඒ සඳහා අවධානය යොමු වෙනවද කියන ප්‍රශ්නේ දැනගන්න කැමතියි.
අර නියෝජ්‍ය කතානායකතුමනි ඒ ප්‍රශ්නේ මතු කරන්න පෙර වාසුදේව නානායක්කාර ඇමතිතුමා ප්‍රශ්නයක් මතු කරා. මේ සූර්ය පැනල ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරියයි කියලා. ලංකාවේ නිෂ්පාදනය කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් මමනයි ඒක නිෂ්පාදනය කරන්නේ. නමුත් නිෂ්පාදන පිරිවැය වැඩි, ආනයනය කරන පිරිවැයට වැඩිය. ඒ නිසා ඔවුන් නිෂ්පාදනය කරන ඒවා ලංකාවේ නිෂ්පාදනය කරන ඇත්තම අපනයන වෙළඳපොළට තමයි නිෂ්පාදනය කරන්නේ. බත්තරමුල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලාව කරනවා. නමුත් අපි බලනවා ධාරිතාව වැඩි කිරීමේදී සමහරලාට අපිට අවස්ථාව ලැබෙයි ආනයන වියදම අඩු කරගෙන. මොකද මේවායි තියෙන බදු හුඟක් ඒවා ඉවත් කරලා තියෙන්නේ. ඒ පිරිවැය අඩු කරගෙන එහෙම නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි. නමුත් මේ මොහොතේ නිෂ්පාදනය කරන එකේ පිරිවැය වැඩි, ආනයනය කරන එකට වැඩිය. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අඩු ආදායම් ලාභී පවුල් පිළිබඳව මට සනාහන් කම් බැරුණා. ප්‍රසන්න රන්තුංග අමාත්‍යතුමාගේ නායකත්වයේ මේ වන විටත් විශේෂයෙන්ම නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ එවැනිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අඩු ආදායම් ලාභී පවුල්වල වහලය මත ඒ සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙළ. ඒ වගේම ලෙකෝ ආයතනය හරහා විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුවත් විවිධ ණය ක්‍රම වලින් ලබාගත් ණය ක්‍රම වලින් යෝජනාවක් හදලා තිබුණා. මම මේ අමාත්‍යංශයට එන්න ඉස්සෙල්ලම ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණේ විශේෂයෙන්ම විදේශ විනිමය සහ මේ පැනල ආනයනය කිරීම පිළිබඳ තියෙන ප්‍රශ්නයත් එක්ක. මොකද දැන් ඒ වෙලාවේ හදපු මිල ගණන් සහ අර එක්ස්චේන්ජ් රේට් එක විදේශ විනිමය අනුපාතය සහ දැන් පවතින බැංකු පොලි අනුපාතය වෙනස් වෙච්ච නිසා ඒක වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ වැඩපිළිවෙල. එතකොට එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ සූර්ය ඒ කියන්නේ වහලය මත සූර්ය පැනල සවි කිරීම කියන එක හුඟක් වෙලාවට වාණිජමය දෙයක් හැටියට පමණයි දැන්ට කරගෙන යන්නේ. ඒ කියන්නේ ඕනම කෙනෙක් තමන්ගේ වහලේ මත සවි කරගන්නේ තමන්ගේ බිල කළමනාකරණය කරගෙන විදුලි බිල කළමනාකරණය කර ගැනීම කියන එක ප්‍රමුඛ කරගෙන නෙවෙයි. ඒක කරන ගමන්ම තමන්ට තව ආදායමක් ගන්න පුළුවන්ද කියලා හිතලා තමයි ආයෝජනය කරන්නේ. ඒකෙන් ඒකෙන් තමයි අපි වෙනස් වෙන්න ඕන. ඒ මොකද එහෙම ආයෝජනය කරන්න ගියොත් වහලේ මත සවිකරන එක ආයෝජනයක් හැටියට ඒ බරත් එන්නේ අනිත් පැත්තට විදුලි බල මණ්ඩලයට. මොකද විදුලි බල මණ්ඩලයට ඒ කියන හැම සම්බන්ධතාවයක්ම ඔය කියන මිල ගණන් වලට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දැන් මේ අවුරුද්දේ අපි මිල සංශෝධනයක් දුන්නා, විදුලිය මිල දෙන ගැනීමේ ගාස්තු සංශෝධනයක්. ඒක ලබන සතියේ දෙනවා වහලේ මත සවිකරන ඒවා පිළිබඳව. ඒ ගාස්තු සංශෝධනය අපි බලාපොරොත්තු වෙන්නේ අපේ net accounting, net metering කියන සිස්ටම් දෙකක් තියෙනවා. අර net metering කියන එකට මේ ගෘහස්ත කියන එක අපි යොමු කරන්නේ. ඒතර අඩු ආදායම් ලාභී වෙන්න පුළුවන්, අනිත් ගෙවල් වෙන්න පුළුවන්. තමන්ගේ විදුලි බිල පරිභෝජනය කළමනාකරණය කරගෙන අර බිල බිඳුව කර ගැනීම සඳහා පමණයි ඒකේ විදුලිය මිලදී අරගෙන ආදායමක් ගන්න කියොත් එහෙම මේ වැඩ පිළ අපිට කරගන්න වෙන්නේ නැහැ. මොකද සමහරු හිතනවා ඩීසල් වලින් රුපියල් 80ට ගන්නවා, ගල් අඟුරු වලින් රුපියල් 48ට ගන්නවා. ඒකින්ද විදුලි මේ සූර්ය බලෙන් රුපියල් 40ට ගත්තොත් එහෙම මොකද වෙන්නේ කියලා. අපි බලන්න ඕන සූර්ය බලෙන් තමයි අපිට අඩුම උත්පාදනය කරන්න පුළුවන් වෙන විභවය තියෙන්නේ ජල විදුලියට පස්සේ. ඒ නිසා ඒක අපි පාවිච්චි කරන්න ඕන අඩු කරගන්න මිසක් අර ප්‍රමාණයට ලං කරගන්න නෙවෙයි. ඒ නිසා අපි දැනටමත් ආසියානු සංවර්ධන බැංකුවේ ඔබතුමා කිව්ව ආකාරයට ණය ක්‍රම කීපයක් යෝජනා කරලා තිබුණා. ඒකේ එක ණය ක්‍රමයක් දැනට ප්‍රතිව්‍යුහගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් සහ එක්ස්චේන්ජ් රේට් එක එක කරන්න බැහැ. ඒ නිසා ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙන නිසා ඒ ණය ලබා දීම පිළිබඳව තාම අවිනිශ්චිතතාවයක් තියෙනවා. නමුත් අපි අමාත්‍යාංශය හැටියට අපි ඉල්ලීමක් කරලා තියෙනවා මේ ණය වැඩපිළිවෙළ ඩොලර් මිලියන 25ක ණය වැඩපිළිවෙළ 250ක ණය වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණොත් අපිට ඔබතුමා ඔය කියන ආගමික සිද්ධාස්ථාන සහ අපි අඩු ආදායම් ලාභී පවුල් රජයේ කාර්යාල කියන එකට අපිට මේ ණය මුදල හරහා උදව්වක් කරන්න පුළුවන්. එහෙම වුණොත් විතරයි අපිට අතර සූර්ය පැනල, බැටරි ටික, ඉන්වර්ටර් ටික, කේබල් ටික ඔක්කොම ටික ආනයනය කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේකට අවශ්‍ය 99%ක්ම ආනයනය කරන්න වෙනවා. ඒ නිසා බැංකුවේ ණයවර ලිපි විවෘත කරන්න වෙනවා. බැංකුවේ ණයවර ලිපි විවෘත කරන්න නම් අපිට යම් ආයෝජනයක් තියන්න වෙනවා. ඒක කරන්න වෙනවා. නමුත් අර සූර්ය පැනල දැන් මේ තියෙන සංවිධාන තියෙනවා, සමාගම් තියෙනවා. ඒ සමාගම් සහ සංවිධාන උනන්දු වෙන්නේ වහලය පාවිච්චි කළ එක වාණිජමය තත්ත්වයට පත් කරගන්න පමණයි. නමුත් අපි යන්න ඕනේ ඊට එහාට ගිහිල්ලා වාණිජය තත්ත්වෙන් හිතන්නේ නැතුව මේක තමන්ගේ බිල කළමනාකරණය කරගන්න. දැන් ඒකක ගාන අපි පාවිච්චි කරන ගාන එකම ගාන නෙවෙන්නේ. ඒතර විදුලි බල කොච්චර සංශෝධනය වුණත්, අපි ලබන අවුරුද්දේ විදුලි බල වැඩි වුණත් ඒකක ගාන ඒ ප්‍රමාණය නම් පාවිච්චි වෙන්නේ අපේතර පරිභෝජනයේ කළමනාකරණය වෙනවා. ඒ නිසා මම හිතනවා ජනතාව ආයෝජනය කරන්න ඕන අර අපි කොහෙටද ගිහිල්ලා ටීවී එකක් ගන්නකට වාරික ක්‍රමයට වාරික 48ක් හෝ වාරික 24කින් ගෙවලා අවසන් වෙනවා වගේ දැන් ගෙවන විදුලි බිල ඒකට ආයෝජනය කරොත් එහෙම අර වාරික 48කින් ගෙවලා ඉවර වෙන්න ඒ සූර්ය පැන ටික ලැබෙයි අවුරුදු 20ක් යනකම්. එතකොට තමන්ගේ විදුලි බිල බිඳුව කර ගැනීම සහ අර නැෂනල් ග්‍රිඩ් එකට තියෙන බර දවල් කාලේ අඩු වුණොත් එහෙම රාත්‍රී කාලේ අපිට ජල විදුලියෙන් එතකොට අර ඒ අවශ්‍යතාවය දෙන්න පුළුවන්. මෙගවොට් 2400 කතර අර මේ පීක් ටයිම් එකේ වැඩිම පරිභෝජනය වෙන 2800 රාත්‍රී කාලේ එතකොට අපිට දෙන්න පුළුවන් ජල විදුලිය. ඒ නිසා ඒක තමයි අපි කළ යුතුව තිබෙන්නේ. මේ වෙනකොට අපි ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම අනිකුත් තානාපති කාර්යාලයත් එක්ක සාකච්ඡා කරනවා මේ සඳහා අපිට ගන්න පුළුවන්ද කියලා උදව්වක්. ඒ උදව්ව අරගෙන විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් යෝජනා කරන්නේ අර net accounting කියන එකට යනවා වෙනුවට net metering කියන එක යන්න. ඒතර ඔබතුමා කිව්ව ඔය transformers ඒව ගැන transmission පිළිබඳව අපි වෙනම සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ පිළිබඳව ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම සමහර ස්ථාන තියෙනවා නම් දැන් අපි දුමු විදුලි පරිභෝජනය වැඩි. දැන් ඔබතුමා කව වහලය පාර්ලිමේන්තුවේ වහල අපි හිතනවා නම් මේක ගැලපෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ වහල මේ සූර්ය මේ පැනල සවි කරන්න අපි යෝජනාවක් කරලා තියෙනවා, විකල්ප යෝජනාවක්. තවත් වෙනත් විකල්ප ඉඩමක අපි දුමු පාර්ලිමේන්තුව සතු තවත් ඉඩමක හෝ රජයේ සතු වෙනත් ඉඩමක. එතකොට ඒකේ සූර්ය පැනල සවි කරලා ඒකෙන් මේ බිල අපි මේ අපි අයින් කර ගැනීම. ඒ කියන්නේ වීල් කරන එක. ඒ කියන්නේ වෙන තමන්ට තියෙන වෙනත් ඉඩමක වෙන්න පුළුවන්, තමන්ට තියෙන වෙනත් වහලයක් වෙන්න පුළුවන්. ඒකට පාවිච්චි කරලා තමන්ගේ අර තියෙන බිල අයින් කර ගැනීම සඳහාත් ඒ යෝජනාවත් අපි දීලා තියෙන්නේ විකල්පයක් හැටියට විදුලි බල මණ්ඩලයේ හැටියට.
භවන් සිතකරු අමතුනේ ප්‍රශ්න අතර
කරු
තුමනි. ඔව්.
ඔබතුමාගේ අවධානය යොමු කරනවා ගිය පාර පක්ෂ නායක රැස්වීමේදීත් සභා කටයුතු එකේදීත් මං හිතන්නේ අපේ ලක්ෂ්මන් කිරාල ඇමතුමත් මේක පිළිගන්නවා. අපි යෝජනා කරා ප්‍රශ්නේ අහලා කෙටියෙන් උත්තර දෙන්න කියලා. නැත්නම් අපිට අනික් කටයුතු වලට යන්න බෑ. ප්‍රශ්නේ දීර්ඝ වෙනවා, උත්තරත් දීර්ඝ වෙනවා. එතකොට මේ කටයුතු ප්‍රමාද වීම පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා
ඉන්නවා. ඔව් ගරු විමල් වීරවංශවත්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු බලශක්ති ඇමතුමා මතු කරපු කාරණය ගැන මට පොඩි කරුණක් ඉදිරිපත් කරන්න ඔබතුමාගේ අවසරය ඉල්ලනවා. ගරු
ඇමතුමනි, අවසරයේ සම්බන්ධව තිබේද?
තුම එකගයි. මම අනුමාන කරනවා එකඟ ඇති කියලා. ගරු බලශක්ති ඇමතුමනි, ඔබතුමා දන්නවා, මම දන්නේ මීට පෙර මෙතන සාකච්ඡා වුණාද කියලා. දැන් මහා සංඝරත්නයෙන් විශාල විරෝධයක් මතු වෙමින් තිබෙනවා මේ විදුලි බිලේ වැඩිවීම ගැන. හැබැයි ඒ විතරක් නෙවෙයි මම මේ කියන්නේ. දැන් තමුන්නාන්සලා මේ විදුලි බිල 60-70කින් එකපාර වැඩි කරනකොට ඇයි දැන් අපේ පහළ සමාජයේ ඉන්නවා, මට මතකයි කොහේ හරි ඔය ආධාර ව්‍යාපෘතියකින් ඇවිල්ලා තිබ්බ සූර්ය පැනල බෙදලා දෙන්න සමෘද්ධිලාභින්ගේ ගෙවල් වලට වගේ ඒ වගේ වට. එහෙම ඒ කියන්නේ දැන් මේ විදුලි බිල වැඩි වෙනකොට විකල්පයට යන්න මිනිස්සු පෙළඹෙනවානේ. ඒ විකල්පයට යන මිනිහට දෙන අත්උදව්ව මොකද්ද? දිරිගැන්වීම මොකද්ද? මං හිතන්නේ විදුලි බිල දැන් පන්සල් වුණත් සූර්ය පැනල හයි කරන්න කියලා කියනවා. හැබැයි සූර්ය පැනල හයි කිරීම සඳහා දෙන දිරිගැන්වීම මොකද්ද? අන්න ඒක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
මම දැන් ඒකට මම සවිස්තර පිළිතුරක් ලබා දුන්න ඔබතුමා පැමිණෙන්න පෙර අහපු ප්‍රශ්නෙට. ඒ සඳහා තමයි අපි ලෙකෝ එක, සීබි එක සහ විදුලි බල මණ්ඩලය සහ සුනිත්ති බලශක්ති අධිකාරිය අපි Tamanට තියෙන බිලට සරිලන ආකාරයට වැඩපිළික් නිර්මාණය කරලා දෙන්න අපි වැඩපිළික් හදන්නේ. මොකද අපිට විදුලි බල මණ්ඩලයට මුදල් නැහැ ඒකට ආයෝජනය කරන්න. ඒ සඳහා තමයි ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ ලැබෙන ඩොලර් මිලියන 100ක මුදල අපි අර අඩුම ආදායම් ලාභී පවුල් සහ ආගමික සිද්ධාස්ථානයේදී ඉතාමත්ම අමාරුවෙන් කටයුතු කරන ආගමික සිද්ධාස්ථාන තෝරගෙන තියෙන්නේ. ඔවුන්ට ඒක සම්පූර්ණ නොමිලේ කටයුත්තක් හැටියට ලබා දෙනවා. නමුත් අනිත් පිරිස සඳහා ඔවුන්ට ගෙවීමට තියෙන ඇති හැකියාව අනුව අපි මේ වැඩපිළිවෙල හදලා දෙන්න තමයි හදන්නේ. ගෙවීම් කටයුතු අනුව අර මාස 24ක් හෝ මාස 48ක් කරන්න.
කොහොමද කරන්නේ තුන්? ඔව් විමල මහත්මයා.
අර බලශක්ති මහත්මයා, මම මේ කාරණේ විතරයි මතු කරන්නේ. දැන් මේ බිලේ හැටියට මම හිතන්නේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 50%කට වඩා විදුලිය බිල ගෙවා ගන්න බැරුව විදුලිය කප්පාදු කරන තත්ත්වයක් ඇති වෙයි. ඊට පස්සේ පැනලේ උස්සන් යනවට වෙනුවට ඉතාම කඩිනමින් මේ විකල්ප ක්‍රමේ හඳුන්වා දෙන්න කියන එකයි මගේ ඉල්ලීම.
හරි, බොහොම සිතේ පුතුමා. ගරු හේසන් මන්ත්‍රීතුමා ගොඩක් වෙලා නැගිටලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඇමතුමත් ඉන්න නිසා විශේෂයෙන්ම මේ 29 එක ස්ථාවර නියෝගයට තේ දැන් මේ රටේ දැවැන්ත කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා විස හාල් පිළිබඳව. එතකොට ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අපි මේ රටේ සියලුම
දෙනා අපි මේ ප්‍රධාන වැඩ කටයුතු අවසන් කළා කටයුතු කරමු.
වරප්‍රසාද බලන්න.
බොහොම ස්තුතියි. වරප්‍රසාද ප්‍රශ්නාංක අතර ගරු ජේසී අලවතුල මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේස කඩතුමා, කුමාර වෙල්ගම් මැතිතුමා,
පොඩි උපදේශක් ඈ, මේ මෙතුමාව අමාරුයි දාන්න නෙමෙයි කියන්නේ. මේ ඔබතුමාගෙන් මම කියනවා මේක මේ විදුලි බිල සහනාධාර දෙන්න බෑ. සහනාධාර කියන එක නෑ කියලා සෙන්ට්‍රල් බැංකේ ගවණ කියනවා. ලාම්පු තෙල් වලටත් මිනිසුන් ලාම්පු තෙල් දෙන්න සහනාධාර දෙන්න කියලා තමයි අපිට මුගක් අමාරු වැටුනේ. දැන් අපි හොරකම නවත්තන්නත් ඕන. ඒ වගේම අපි මේ සහනාධාර නැතුව දෙන්න ඕනේ කියලා තමයි සෙන්ට්‍රල් බැංක් ගවණ කියන්නේ. ඉතින් මම තමුන්නාන්සේ කියනවා මේකට ක්‍රමයක් හදන්න. අඩු පොලියක වැඩි පොලියක් ගන්න එපා. සාමාන්‍ය 4% වගේ අඩු පොලියට හදන්න. එතකොට හැම එක්කෙනාටම ගන්න පුළුවන්.
බොහොම ස්තුතියි.
පන්සල් ගැන කතා කරනකොට දැන් අද පන්සල් ගැන ලොකුටම කතා කරන්නේ V8 එක යන හාමුදුරුවෝ. V8 එක යන හාමුදුරුවෝ තමයි පන්සල් ගැන කතා කරන්නේ. පොඩි හාමුදුරුවෝ ගැන කතා කරනවා ඇති. නමුත් ආණ්ඩුව කෙනකොට සමහර හාමුදුරුවෝ ඉන්නවා, ඒගොල්ලන් තමයි ඉදිරියට එන්නේ. ඒගොල්ලෝ එනවා යනවා. දැන් මේ කතා කරන හාමුදුරුවෝ මම කියන්නේ V8 එක යන්නේ. ඉතින් ඒ ලොකු පන්සල් වලට ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් අර පොඩි පන්සල් වලට දෙනකොට 104 පොඩියට දෙන්න. අනිත් එක තමයි මේ නාස්ති නැති කරන්න ජනාධිපතිතුමාට කියන්නේ ඔය 10ක් 11ක් කරගෙන රට යන්න එපා. අර සිරන්දින ඕනා වගේ. සිරන්දින ඕනා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වගේ අරගෙන රට ගිහිල්ලා තමයි අපිට කෙලවුනේ. ඒකින්ද එහෙම නැතුව තුන් දෙනෙක් ගියා නම් හොඳටම ඇති කියන එක මම
භවිෂ්‍යයේ ඔබතුමාට ගරු විදුලිවල ඇමතුමා
නියෝජ්‍ය කතානායකතුමනි කුමා වෙල්ගම් ඇමතුමා ප්‍රකාශ කළ ආකාරයට අපි ඇත්තම අපේ බලාපොරොත්තුව තියෙන්නේ අඩු පොලියට හෝ පොලි රහිතව මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීම සඳහා තමයි විදුලි බල මණ්ඩලය අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා තමයි අපි බැංකු වලින් ඉල්ලලා තියෙන අය මොකද අපිට අර වාණිජමය කටයුත්තක් හැටියට ආදායමක් වෙන විදිහට හදලා දෙන්න ගියොත් තමයි අපිට මේක අමාරු වෙන්නේ එහෙම නැතුව කළමනාකරණය කරගන්න දෙනවා නම් අපි අඩු පොලියට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ
බොහොම සිතුව තමයි ගරු කාවින්දමන්තුමා ඔබතුමා මම කැටියෙන් කියන්නේ මොකද
මේ එක යටතේ මේ ගරු ඇමතුමා ඉන්න නිසා මම අහන්නේ මේ ප්‍රශ්නේ ඇත්තරම රටේ දවැන්ත
ගරු මන්ත්‍රීතුමා
අතිගාවතක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇති වෙලා තියෙනවා මොකද අපිත් බත් කන්නේ
හරිද අපිත් බත් කන්නේ අද දවසේ විශේෂ වැඩගත් යෝජනාවක් තියෙනවා ඒකට අවශ්‍ය කාලය කළමනාකරණය කරගන්න ඕන නිසා මේ ප්‍රශ්න ටික අපි කැටියෙන් අහලා ඉවර කරන්න අපේ පාර්ලිමේන්තු පිටිපස්සේ කාර්යක සභාවේ කවුරුත් එකඟ වුණා ඒ නිසා ඒ අනුව කටයුතු කරමු
මේ දැන් ආණ්ඩුවෙන් කියනවා මේ හාල් මේ විසා හාල් නැහැ කියලා. හැබැයි අනුරාධපුර ඒකල රත්මලාන කුරුණෑගල රත්නපුරේ සතොස ගබඩා වලින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ
බොමිසුති ගරු මතුමා. ඔකට වෙලාව නෙමෙයි දැන් අපි අහමු. බොමිසුති ඔබතුමාට. ගරු ජේසි අලවතෝල මතුමා ඔබතුමා ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන සදේශ කටයුතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළාත් පාලන අමාත්‍යවරයා හැටියට ගරු අගමැතිතුමාගෙන් මම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා. පළාත් පාලන අමාත්‍යතුමා හැටියට
නියෝජ්‍ය කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි
ඔව් ගරු නියෝජ්‍ය මිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජේසි අලවතුල මැතිතුමාගේ ප්‍රශ්නෙට සෝදේශ කටයුතු ඇමතිවරයා විදිහට රාජ්‍ය ඇමතිවරයා විදිහට මම පිළිතුරු ලබා දෙනවා එතුමා ඉදිරිපත් කරන ප්‍රශ්න අංක 1 එවකට සෝදේශ කටයුතු අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන ලද නිල නිවස දිකිරීමේ ව්‍යාප්ති යටතේ වර්ෂ 2016 සිට 19 දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල නිවස ඉදිකරන ලද එක් එක් ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කවරේද? කරු මන්තුමා ඒක ඇමුණුම් මංක එකේ තියෙනවා ඒක කියවන්න ඕනද 72ක් තියෙනවා. ඒ වගේම එක් එක් නිල නිවස ඉදිකිරීම සඳහා වැය වෙන මුදල කොපමණද? ඒකත් ඇමුණුමේ තියෙනවා එකින් එකට සභාගත කරනවා. 2020 සහ 21 වර්ෂය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබුවේද නැත එසේනම් මෙර නිල නිවස ඉදිකිරීම ලැබූ එක් එක් ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කවරේද අදාළ නොවේ එමෙ එක් එක් නිල නිවස ඉදිකිරීම සඳහා වැය කරනු ලබන මුදල කොපමණද යන්න මේ සභාවට දන්වන්නේහිද අදාළ නොවේයි නොවේසේනම් මන්ද නිල නිවස කාර්යාල ඉදිකිරීම සඳහා වැය විෂය සඳහා 2020-21 වර්ෂ සඳහා අමාත්‍යාංශ වෙත ප්‍රතිපාදන ලැබී නොමැත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අතුරු ප්‍රශ්න හැටියට මේ අදාළ ප්‍රශ්නේ මං හිතන අවුරුදු එකහමාරකට කලින් මං දීපු ප්‍රශ්නයක්. මේක මේ වෙලාවේ මං හිතන්නේ කොහොමත් මේවා හදන්න මුදල් නැහැ. මේ ජනතාව බඩගිනින ඉන්න වෙලාවේ. නමුත් මම අගමැතිතුමාගෙන් පළාත් පාලන ඇමතිවරයා හැටියට අහනවා. දැන් පළාත් පාලන මැතිවරණය ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණය පළාත් පාලන ඇමතිවරයා විසින් එකවරක් කල් දාලා තියෙනවා. දැන් මේ මාර්තු මාසය වෙනකොට ඒ කාලය අවසන් වෙනවා. ඒතරම් මැතිවරණය පවත්වනවද නැද්ද කියලා මං දැනගන්න කැමතියි අගමැතිතුමාගෙන් පළාත් පාලන ඇමතිවරයා හැටියට.
ගරු අගමැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවේ මේ එකම කණ්ඩායම එකම මන්ත්‍රීවරු එකම ප්‍රශ්නය අහන්නේ. අපි උත්තරයක් දීලා තියෙනවා. ඉතින් කලබලේ නොවී ඉන්න අනුගමනය කරන පිළිවෙත් අනුව ඒවා සම්බන්ධ තීරණ ගනි.
පොමිසුති ඔබතුමා. කරු අලවතෝල මන්තුමා.
නෑ උත්තරයක් නෑනේ. නියෝජ්‍ය කතානායකතුමනි. පුළුවන් නම් ඔබතුමා පැහැදිලි කරන්නකෝ පොඩ්ඩක්. මොකද ඒක ඉතා වැදගත්.
ඔබතුමා අහපු ප්‍රශ්නේ.
එකපාරක් කල් දාලා තියෙන පළාත් පාලන මැතිවරණය තියෙනවනේ. දැන් මේ සැරේ මාර්තු මාසයේ අවසන් වෙනකොට ඒක පවත්වනවද නැද්ද කියලා අදහසක් නැද්ද පවත්වන්න? මොකද මැතිවරණ කොමිසමට බලයක් යනවා.
නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවේ මැතිවරණ පිළිබඳ සංශෝධන කාරක සභාවක් දීර්ඝ කාලයක් කටයුතු කළා නිර්දේශ රාශියක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිර්දේශයන් පිළිබඳ නීති කැටුම්පත දැනට ඉදිරිපත් සකස් කළා ඉදිරිපත් වෙලා තිබෙනවා. සමහර කැටුම්පත්වල බලය කොමිෂන් සභාව අධ්‍යයනය කරනවා. ඉතින් ඒ නිසා අපේ කිසිම ගැටලුවක් නැහැ මේ කියන කලබලයක් තවම නැහැ. අද ඉන්නේ අපි සැප්තැම්බර් මාසෙ. ඒ නිසා ඒ අනුගමනය කරන පිළිවෙත් නීතිය අනුව මිස නීතියෙන් පිට ගමන් කරන්න බෑනේ.
බොමිසෝතේ ඔබ දන්න. කළුවත් ගරු මැතිතුම් බණ්ඩාර මැතිතුම.
ගරු අගමැතිතුමනි, මන්ත්‍රීතුමා මැතිවරණ ගැන ඇහුවේ, ඔබතුමා මැතිවරණ ක්‍රමය ගැන කතා කරේ.
හරි බොමිසෝතේ
පොල්ලේමල්.
බොමිසෝතේ ඔබතුමාට. ගරු අලවතවල මැතිතුමගේ දෙවෙනි ප්‍රශ්නය. ගරු අගමැතිතුමා
කලබල වෙලා ඉන්නේ, මේ අපේ ප්‍රතිපක්ෂයේ කලබල වෙලා ඉන්නේ. ඒ නිසා මම පැහැදිලිව කිව්වා නීති අනුව කටයුතු කරන මැතිවරණ කොමිසම් සමහවටත් යම්කිසි හිමි බලතල ප්‍රමාණයක් අපි පවරා තිබෙනවා. අමතක කරන්න එපා. ඒ නිසා විටින් විට අපිට ඕන වෙලාට අපි හඬ නගපු පළියටම සියලු දේ පසුදා සිද්ධ වෙන්නේ නැහැ. ඉවසීමෙන් අපි ගමන් කරනවා, අනුගමනය කර නීති අනුව.
අලවතෝල මැතිතුමාගේ දෙවෙනි ප්‍රශ්නය.
ගරු අගමැතිතුමනි, ඔබතුමා පළාත් පාලන ඇමතිවරයා හැටියට මම ඇහුවේ මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් නෙමෙයි. දැන් පළාත් පාලන මැතිවරණයේ අවුරුද්දකින් කල් දාලා දෙන ඇමතිවරයා හැටියට. දැන් ඒක මම හිතන ආපහු ඔබතුමාට කල් දාන්න බෑ. එතකොට මාර්තු මාස වෙනකොට කාලය අවසන් වෙනවා. එතකොට ඒක මැතිවරණේ තියනවද නැද්ද? මොකද තියන්න බයද?
ගරු මන්ත්‍රීතුමා බොමිසෝතේ ඔබතුමා
අපි අහන්නේ.
ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක් කරා. දැන් මේ සැප්තැම්බර් මාසේ මාර්තු වෙනකොට ඒකට විසඳුමක් ලැබෙයි කියලා. ඒ නිසා එතුමා ඒකට පැහැදිලි උත්තර දුන්නා. බොමිසෝතේ ඔබතුමාට ප්‍රශ්න අංක 5 ගරු වේලකුමාර් මැතිතුමා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ආනෝ ප්‍රශ්නේ.
ගරු වේලකුමාර් මැතිතුමා
උත්තර දෙන්න කවුද? ප්‍රශ්න ආනෝ
ජල සම්පාදන ගරු අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමනි, පිළිතුර පළවෙනි ප්‍රශ්නය, ජාතක ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ දැනට ක්‍රියාත්මක වන සම්පාදන ක්‍රම මගින් ආවරණයක් සිදු නොවූද ප්‍රජාජල ව්‍යාපෘති මගින් නල මාර්ගයෙන් පානීය ජලය ලබා දෙන එම වතු සංඛ්‍යාව පස්පාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වතු 15යි, ගඟහියල කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වතු 16යි. ප්‍රශ්නය, එම වතුවල නම් ඉහත සඳහන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අනුව වෙන්වෙන් වශයෙන් කවරේද? පිළිතුර විශාල වශයෙන් තියෙනවා, මට ඔබතුමාට පිළිතුර ටේබල් කර දෙහැකි, ඒකේ තියෙනවා විස්තර ටික. ඊගාවට ඒ වතුවල ප්‍රශ්න, නල මාර්ගයෙන් පානීය ජලය සපයනු ලබන ප්‍රතිලාභී සංඛ්‍යාව ඉහත සඳහන් එක් එක් වතුවාය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද? පිළිතුර පස්භාගේ කෝලේ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයතන 15ක් තියෙනවා වතු. ඊගාවට ගඟහිහල කෝරළේ තියෙනවා 16ක්. ඒක මම ඔබතුමාට ලැබෙන සලස්වන්න. ඊගාවට ඉහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පීඩා ඇති වතුවල පවතින උග්‍ර පානීය ජලය ගැටලුව විසඳීම සඳහා ගනු ලබන පිළිතුර සම්බන්ධව ගඟහිහල කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉඟුරුගල වත්ත, නිව්ෂර්ලි වත්ත, ගලමුදුන වත්ත, මොස්වෙල්ල වත්ත, තාමරවල්ලි වත්ත, පැනිලන් වත්ත, රාක්ෂා වත්ත, විරා වත්ත, ඉවගොල්ල වත්ත, ජල ඇල වත්ත, කුරුඳු වත්ත වතු යෝජිත ගඟහිහල කෝරළේ ජල සම්පාදන ව්‍යාපෘතියෙන්ද රජාල වත්ත යෝජිත නාවල පිටියේ පල්ලේගම හා ගල බඩනැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියෙන්ද ආවරණය කිරීමට සැලසුම් කර ඇත. පස්මාක් කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉඹුල්පිට වත්ත, ගලබඩ වත්ත, සෙන් සබස්ටියන් වත්ත යෝජිත ගලබඩනැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය මගින්ද පොරගල්ල වත්ත, හැරන්ඩල් වත්ත යෝජිත ගිරිගත්තේන ජල සම්පාදන ක්‍රමයේ ජල නල මාර්ග කිරීමේද ව්‍යාපෘතිය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සෙව් මොන්ටි ක්‍රිස්ටෝ වත්ත යෝජිත ගඟහිහල ජල සම්පාදන ව්‍යාපෘතිය මගින්ද ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. පස්පාග් කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වෙස්ටෝල් වත්ත සෙම් වතු ටික ඊගාවට තියෙන්නේ නොවේසේ නම් මේ මන්ද ඒ පිළිතුර අදාළ නොවේ.
ගෞරව තුනයි සභානායකර වර්ගලේ ගෞරව துணை சபாநாயகர் அவர்களே, இன்று பெருந்தோட்ட பகுதியிலே வாழக்கூடிய தோட்ட தொழிலாளர்களுக்கு தங்களுடைய கோதுமை மா இன்று பெற முடியாத நிலை, மண்ணெண்ணெயை பெற முடியாத நிலை. இந்த தோட்டங்களிலே கௌரவ அமைச்சருக்கு தெரியும், தோட்டங்களிலிருந்து எல்லாவற்றையும் சுரண்டிக் கொள்வதுதான் தொடர்ச்சியாக நடைபெற்றிருக்கின்றது. அவை தோட்டப்பகுதியிலே நீரேந்து பிரதேசங்களிலே இருக்கக்கூடிய அந்த தண்ணீரை அங்கே அமைக்கப்படுகின்ற வேலை திட்டங்கள் மூலம் நகரங்களுக்கும் கிராமங்களுக்கும் கொண்டு சென்று அந்த தோட்டத்திலே இருக்கக்கூடிய தண்ணீரும் சுரண்டப்பட்டு கொண்டு இருக்கின்றது. அதனால் இந்த தோட்டப்பகுதியிலே பெருவாரியாக நீர்நில பற்றாக்குறை பெருவாரியாக இருக்கின்றது. அதிலே விசேடமாக பாடசாலைகள் தோட்டப்புற பாடசாலைகளிலே சுத்தமான குடிநீரை பெற முடியாத நிலைமைதான் மிக அதிகமாக காணப்படுகின்றது. அவே கௌரவ அமைச்சரிடம் நான் கேட்கின்றேன், இந்த தோட்டப்பகுதி பாடசாலைகளுக்கு ஒரு விசேடமான நீர்வளங்கள் திட்டம் ஒன்றை முன்வைத்து அந்த பிள்ளைகளாவது, குறைந்தபட்சம் அந்த பாடசாலை பிள்ளைகளாவது சுத்தமான தண்ணீரை குடிக்கக்கூடிய ஒரு சூழலை ஏற்படுத்துவதற்கான ஒரு வேலை திட்டம் ஒன்றை முன்னெடுப்பீர்களா என்பதை நான் கேட்க
விரும்புகின்றேன். ඒ ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාවටනම් විය යුතු වැඩපිළිවෙලක් පාසලක් දෙකක් ඩෙන්ටිෆයි කරලා එමෙ නැත්නම් වෙනම හඳුනගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දෙවනි කරුණ ඔබතුමාර කිව්වාම අපේ ජලය හූර්රා කරනවායි කියලා, ඕක මුළු මධ්‍යම කඳුකරයම පළාත් සභාවේ මම 1900 ගණන් ඉන්නකොටත් මම කහපු ප්‍රශ්නයක්. මොකද අපිට පොඩි මුදලක් හරි ලබලා දෙන්නයි කියලා, මොකද සියලුම මූලාශ්‍ර තියෙන්නේ මධ්‍යම කඳුකරේ. මධ්‍යම කඳුකරේ ජනතාව තමයි විශාල වශයෙන්ම තෙල් දෙනේ රමුක්කැල්ල ගම්වල ගිරාඳු කෝට්ටේට ගිහිල්ලා කොත්මලේ වෙනත් තැන්වල ගිහිල්ලා තමන්ගේ අවුරුදු ගණන් මුළු ජීවිතේම තිබ්බ පරම්පරාවක ඉඩකඩක් නැති කරගෙන සියලුම දේවල් දායක කරලා තියෙන ජාතික වැඩපිළිවෙලකට. ඉතින් ඕක අපි වතුකරේ කියලා වෙන් කරලා ගන්න බෑ. වතුකරේ ජනතාවගෙන් මේක උදුරා ගත්තයි කියන්න බෑ. අපි ගත්තොත් ප්‍රතිපත්ති මේ වශයෙන් වතුර තියෙන්නේ වතුකරේ. වතුකරේ එහෙම නැත්නම් මධ්‍යම කඳුකරේ. ඉතින් එතනින් තමයි සෑම හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට්ස් උත් ඔක්කොම අරගෙන මුළු රටටම විදුලිය දෙනකොට දෙන්නේ අපේ තිබ්බ, එහෙම නැත්නම් මධ්‍යම පළාතේ තිබ්බ සම්පත්තික පාවිච්චි කරන්නේ. නිසා තමයි අපි කිව්වේ යුනිට් එකකට 45%ක්වත් ගහන්න ඒ කාලේ මධ්‍යම පළාතට වෙනම ආදායමක් ලබන්න. මොකද ඒ තිබ්බ පාඩුව ඒ වෙච්ච ඒ නැති වෙච්ච දේවල් ලබා ගන්න. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නය ඉතා සංවේදී ප්‍රශ්නයක්, පාසල් ළමුන්ගේ ප්‍රශ්නය. මම හිතනවා ඒ සම්බන්ධව අපි හුඟක් අවස්ථාවලදී අපිට අර ජල සම්පාදනය ලබා ගන්න පුළුවන් වුණොත් එතන ටැංකියක් ලැබලා දීලා අර යම් කිසි විදිහේ අපි අර ස්ථීර වශයෙන් නුණත් ටෙම්පරරි වැඩපිළිවෙල වල ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගේ පාසල් පද්ධතිය විශේෂයෙන්ම වතුකරේ තියෙන අපිට කරන්න පුළුවන් ළඟම තියෙන යෝජනා ක්‍රම වලින් මොනවා හරි මුදලක් වෙන් කරගන්න පුළුවන්ද කියලා. මේ අවුරුද්දේ නම් මං හිතන්නේ කරගන්න බැරි වෙයි. මොකද මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපි ලබන අවුරුද්දේ අයවැයට මේ සම්බන්ධව කතා කරලා දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතුමනි, මම කිව්වේ වතුකරේ තමා මූලාශ්‍ර තියෙන්නේ. වතුකරේ ජනතාවටත් වතුර දීලා මේ ගණ්ඩ කියන එක තමයි කරේ, මම යෝජනා කරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය චමින්ද විදේශික මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අතර අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රධාන සංවිධායකතුමාගේ අනවසින් ක්‍රියාත්මක කරන නියෝජ්‍ය කතානායකවරේ. අපි ස්ථාවර නියෝග අනුව තමයි ඉල්ලුවේ. මමත් ඔය වක්ෂනායක රැස්වීමට ගියා. ගත තීන්දුව ගැන මම කියන්න. අමතර දිනයක් ගත්ත ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ තවත් ලක්ෂ 90ක් වියදම් කරන්න යනවා එක දිනයකට. මම ඒක පාර්ලිමේන්තුවේ කියන්න තමයි තමා නැගිටලා කරවාගෙන ආවේ. හැබැයි ඒක කරන්න යන්න එපා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න අහන්න තව අමතර දිනයක් දාන්න හදනවා. ඒ කියන්නේ එක දිනයකට ලක්ෂ 90ක් වෙන් කරන්න හදනවා. මම මේ යෝජනාව එදා එපා කිව්වේ නැත්නම් මම මේක පාර්ලිමේන්තුවේ කියන්න ඕන නිසා. සාගරු නියෝජක කතානායකට මේ වගේ අපරාධ වලට අපේ ප්‍රශ්න ඇහුවා නැතත් කමන්නේ. ඒ වගේ දිනයක් වෙන් කරන්න එපා. ඒකට මම එකඟ නැහැ. මොකද ලක්ෂ 90ක් යන එක දිනයකට. මගේ පළවෙනි අතුරු දෙවෙනි අතුරු ප්‍රශ්නේ අමතුමා, දැන් මේ ප්‍රජා ජල ව්‍යාප්තිය හරහා වත්තටත් ගමටත් ජලය සපයනවා. මේවත් ආදායම් උත්පාදන වැඩපිළිවෙළ සඳහා තමයි කරන්නේ. මේවාගේ මුදල් අය කරනවා. සමහර ප්‍රජා ජල ව්‍යාප්තිය වල මුදල් අය කරනවා කරු අමතුමා. මේ මුදල් අය කිරීම හරහා දැන් ගාස්තු වැඩි වෙලා තිබෙනවා. මොකද ජල බිලත් දෙගුණකින් වැඩි වෙලා තිබෙනවා. මම මතු කරන ප්‍රශ්නේ උදාහරණයක් ගන්නම්. දැන් පන්සල් වලටත් මේ ප්‍රජා ජල ව්‍යාපෘතිය හරහා ජලය සපයනවා. එතකොට මේ පන්සල් වල ජල බිල වැඩි වෙනවා. එතකොට ගරු ඇමතුමා අර විදුලි බල ඇමතුමා කිව්වා වගේ 36000ක් ගෙවන්නේ රුපියල් 300 සිට 3000යි කියලා බැහැර කරන්න එපා. මේක හරියට තේරු ගවතුමා උගත් ඇමතිවරයෙක් කැරිය ජේස් ඇමතිවරයෙක් ක්‍රම යෝජනා කරනවා. අපි පන්සලට දාන දෙන්න යනවා. අපි ඡන්දේ ගන්න විතරක් නෙමෙයි යන්නේ. පන්සලට ගියාම පන්සලේ බෝඩ් එකේ ගහලා තියෙන නිජ කතානායකතුමා ඔබතුමාගේ පන්සලෙත් ඇති දායකයාට ඒ දිනේ විදුලි බිල ජල බිල ගෙවන්න කියලා. දායකයාට දෙන්නේ. ඒ කිය දානේ කියන දායකයාට දෙන්නේ ගරු ඇමතුමා. විදුලි බිල සහ ජල බිල ගෙවන්න. දැන් මොකද දායකයාට වෙලා තියෙන්නේ? ගෙදර විදුලි බිලත් ගෙවන්න ඕනි. ඒ වගේම පන්සලේ විදුලි බිලත් ගෙවන්න වෙනවා. ඉතින් ඒක අවබෝධයක් නැහැ. 36000 ගෙවන්න තියෙනවා 3000 ගෙවුවගේ 3000 ගෙව වැඩිවීම ගෙවන්න වෙන්නේ ගරු නියෝජ කතානායකතුමා ඔබතුමා පන්සලේ දායකයා නම් ඔබතුමා. ඔබට පන්සල ආදායම් උත්පාදනයේ නැහැ. උත්පාදනය තියෙන තැන තියෙනවා. ඒවත් සමහර වෙලාවට ගියේ වෙන තැනට. සකරු ඇමතුමා මෙන්න මේක ගණනය කරන්න හොඳට. දැන් විදුලි බල ඇමතුමා කිව්වොත් 36000ක් ඉන්නේ පොඩි ගාණක් ගෙවන්න. හැබැයි ඒක ගෙවන්නේ මේ රටේ පුරවැසියෝ, බෞද්ධයෝ, පන්සලට යන, බෝධි පූජාවට යන, දාන දෙන පුද ඉසදාන දාන දෙන පුද්ගලයාට නෑ. මම කිව්වේ ප්‍රජා ජල ව්‍යාප්ති වල ගාස්තු වැඩිවීම තුල මේ පන්සලවල විදුලි බිල වැඩි වුණා වගේම ජල විදුලි වැඩිවීම තුල දායකයාට මේක ගෙවන්න බෑ. බැටිසන් තමයි මහා සංගරත්නේ පාරට ඇවිල්ලා කියන්නේ මේක ගෙවන්න බෑ කියලා දායකයෝ වෙනුවේ. උන්වහන්සේලා මේක ගෙවනවා නිහඬින්දි. ඔබතුමා පන්සල දායකයගේ තමයි දායකයෙක් හැටියට ඔබතුමාට තේරෙනවා ඇති. ඔබතුමා ගෙවනවා නම් ඒ නිසා සමහරව පන්සල් වලට ගිහිල්ලා ඡන්දෙ ගත්තට පන්සලේ සිද්ධ වෙන හැමදේම දන්නේ නැහැ ගරුවෙමතුමා. ඒ නිසා ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රජා ජල ව්‍යාපෘති හරහා වැඩි වෙලා තියෙන බිල් ගෙවීමේදී පන්සල් වලට සහනයක් ලබා දීම සඳහා මැදිහත් වීම සඳහා වැඩි බිල්ලක් තියෙනවා.
ගරුවෙමතුමා
ආයතන වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති. පොඩි දේශනයක් කරේ. ඔව්. අතර මේ සම්බන්ධව කරු දානකගේ එතුමාගේ අදහසක් ඉදිරිපත් කරේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අදහස ඉදිරිපත් කරාම කියන සැලකිල්ලට ගන්න.
ප්‍රොමිසුති.